তেরো সাল নয় সাহেব আটে মা তাকে সুপুর্দ পারি দিই এগারো দিনে পেয়ে না বুঝে তো আমি সাকাচ্ছা আরাম করে নাই শুধু না মরনি তিন আদাত আপনি মহাচার্য গোগলে গিয়ে মেতে তোমা তো আমার সম্বন্ধে রানে এমন তাহলে তোমা টেক প্রমাদের সম্বন্ধে বি এসে নাম তাকে তোমা আমার তিনি আমি গৌরবহীন শ্রীপাদ আমি সাকাচ্ছা আমি আরম্ভহীন আম এই সাকাচ্ছা ও মেহেমিং মিটার অবশ্য পরিসরে সাকাচ্ছা নিয়ে তোমা তোমা আমার শ্রীপাদ প্রেমিং এগিম অর্থাৎ আপনাকে অনুকম পাবেন আপনাকে গৌরী স্বয়ং হাসে অবসরায় নামকে অন্য তাহলে মানে আনন্দ স্বয়ং হাসে সম্বন্ধে ইন্ন এটা ওখানে ইন্ন স্বয়ং হাসেকে পাদ নমস্কার শ্যামদের আবিনিয়ম পিড়িকে লবনোয়া এবং স্বয়ং হাসের আরাধনা কেনা এই সাকাচ্ছা আরম্ভ করে পাওয়া তাই নিস তিরুবন সার নয়
হ্যাঁ, তিরুবান সার নাই সির দিন আট আমার আদা কুজদাহ মুনি সাকাচ্চা আরম্ভ করেন তোমায় বলা পড়তে এমনি তিনি আপাতে পাহাসই কাউর হারি প্রশ্ন আপনি কোটিং এই অসে কথা বাহ করে দিন আনা পাহাসি কামা কে না তুমি এনিসা কাউর হারি মুগদা কথা বাহ করমু এই অসে আপনি কথা বুঝনা লাগেনি আমি අපි ගිය සති සූත්‍රය කතා කරගෙන ගියා සූත්‍රයේ ආරම්භයේදී නිධානය ගැන අපි කතා කරගෙන ආවා නිධානය කතා කරගෙන ඇවිදින්නා අපිට අද මේ සතියේ කතා කරගෙන යමු ආර්ය සත්‍ය හතර ගැන විස්තර කිරීමක් තියෙනවානේ ඉදංකෝ පන භික්කවේ දුක්ඛං අරිය සත්‍යං එතැන්දී පෙන්නර දෙනවා මහණෙනි ඉදංකෝ මේ වනාහි දුක්ඛං අරිය සත්‍යං දුක්ඛ ආර්ය සත්‍ය කියලා පැහැදිලි කරලා තියෙනවා එතෙන්දි පෙන්නනවා ජාතිකි දුක්ඛ ජාති කියන්නේ ඉපදීම ඉපැත්ම දුක්ඛ ඉපැත්මත් ජාති අපි දුක්ඛ ජාති කියන්නේ ඉපැත්ම කියන කාරණය අපි ගැන ඉපදීමත් දුක්ඛ දුකක් ජරාපි දුක්ඛ ජරා කියලා කියන්නේ දිරීම අපි ගැන දිරීමත් දුක්ඛ දුකක් ව්‍යාධිපි දුක්ඛෝ ව්‍යාධි අපි දුක්ඛෝ ව්‍යාධි කියන්නේ ලෙඩවීමනේ ලෙඩවීම දුක්ඛෝ දුකක් හැටියට භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා මරණංපි දුක්ඛං මරණං අපි මරණයත් දුකක් ඒ වගේම පෙන්වලා දෙනවා අප්‍රියේ සංපයෝගෝ දුක්ඛෝ අප්‍රිය කියන්නේ අප්‍රියන් හා එක්වීම දුකක් හැටියට භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා ප්‍රියේහි විපයෝගෝ දුක්ඛෝ ප්‍රිය කියන්නේ ප්‍රියයන් හා ප්‍රියන්ගේ විපයෝග වෙන්නීම දුක්ඛෝ දුකක් හැටියට පෙන්වලා තියෙනවා යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛ යම් අපි ඉච්ඡං යමක් කැමති වුණා නම් නරබති තම්පි දුක්ඛ ඒ නොලැබෙනවා නම් එයන් දුකක් කියලා පෙන්වලා තියෙනවා සංකිට්ඨේන කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධාපි දුක්ඛ පංච උපාදානස්කන්ධය දුකක් කියන භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඒ දුක්ඛාරය සත්‍යට අදාළව ඊළඟට ඊළඟ කාරණාවන් වලට යමු මෙහිදී ඉපදීමත් දුකක් ඉපදීම එතකොට ඉපදීම දුකක් දිරීම දුකක් දෙදවීම දුකක් මරණය දුකක් අප්‍රියන් හා එක්වීම දුකක් පියෙහි විපයෝග දුක්කෝ ප්‍රියන් හා විපයෝග ප්‍රියන්ගෙන් වෙන්වීම දුකක් අප්‍රියන් හා එක්වීම දුකක් වගේම යම් පිච්චන් අරපති කම්පි දුක්ක යමක් කැමතිද ඒ නොරදීම දුකක් කියලා පෙන්නම තියෙනවා සංකිට්ඨේන කෙටියෙන් කියනවා නම් පංචපාදානස්කන්ධ දුක්ඛ පංචපාදානස්කන්ධය දුකක් කියලා පැහැදිලි කරලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් මම මේ පෙර තමන් කිව්වේ පෙරට අදාළව පැනනඳින ප්‍රශ්නත් එක්ක කරුණු කතා පහ සාකච්ඡාවක් ඇතුළට යනකොට ගොඩක් හොඳයි කියලා හඟුණා. හොඳයි.
තිරුවන් සරණයි.
තිරුවන් සරණයි.
අපේ ආයතන මහස දැන් ඕක මේ ඔය කියන දුක් ලයිස්තු අරමුණක් පාසාම ක්ෂණිකව ඔය දුක් ටික ඔක්කොම ඇති වෙනයි කියන ද විග්‍රහ කරන්න ඒ පිළිබඳ පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?
හොඳයි. සාමිනහන්ස මේ මේක තියෙනවා දැන් ජාතිපි දුක්ඛ කියලා තියෙනවානේ. ඉපදීමත් දුකයි. ලෙඩවීමත් දුකයි. දැන් අපි මෙහෙම ගත්තොත් අපේ සාමිනහන්ස මම කාලීන නිදර්ශනයක් කියන්නේ මේ කියන්නේ අතිරේක කාරණාවක් ගැන කියනවානේ. අපි කියනවානේ පක්ෂ විපක්ෂ වෙනස්කින් තොරව මේ 225ම හොරු කියලා කියනවානේ පාර්ලිමේන්තු. මම මේ කියන්නේ මෙතනට අදාළ නැහැ, මම උපමාවක් ඉදිරියටගෙන. ඒක කෙනෙක්ට හොඳයි කියලා වෙන් කරන්න බෑනේ. ඉපදීමත් දුකයි. එතකොට ඊට පස්සේ අනිත් අය හොඳයි කියලා නෑ. ඉපදීමත් දුකයි, ලෙඩවීමත් දුකයි, මරණයත් දුකයි, ප්‍රියයන් හා එක්වීමත් දුකයි, අප්‍රියයන් හා එක්වීම මේ ප්‍රියයි වෙන්වීමත් දුකයි, අප්‍රියයන් හා එක්වීමත් දුකයි. කෙටියෙන් කියනවා සංකීර්ණ පංචපාදානස්කන්ධා දුක්ඛ. මේ කියපු සියලුම කාරණාවන් ටික දුකයි කියලා තමයි කියන්නේ. දැන් මෙතෙන්දී දුකයි කියන එකෙන් අදහස් කරන්නේ අපේ සංහස, අපේ අර ජීවිතේ විඳවන, අපේ ජීවිතේ පෙළන අර ඒ දුක කියන කාරණය නෙවෙයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මෙතන මේ සකස් වීම කියන කාරණය තමයි දුකක් හැටියට පෙන්වන්නේ.
ගරු ස්වාමීන් වහන්සේ මේ නිර්වාණය කියන එක තමයි මේ මං හිතන්නේ ලොකුම දුක කියලා දැක්කොත් කොහොමද?
නිර්වාණය
දැන් ওই නිර්වාණය කියලා දැන් මේ අපි දැන් අවවරේ අපිට හදාගෙන දැන් අපේ මේ චිත්ත චෛතසික වලින් දැන් මේ ওই රූප දැන් ওই කරි දැන් ওই දැන් අපි නිර්වාණය කියලා එකක් දැනගන්නේ ආයතන හයරාණේ ස්වාමීන් වහන්සේ නේද? එතකොට දැන් අපි හදාගත්ත නිර්වාණය තමයි මේ සාපේක්ෂව බැලුවොත් මේ දැන්ට තියෙන ලොකුම දුක කියලා මම කියන්නේ. ඒ කියන්නේ ආයතන හරහායින නිර්වාණයක් දැන් අපි මේ ට්‍රයි කරන්නේ, උත්සාහ කරන්නේ නේද ස්වාමීන් වහන්සේ? අන්න එතන කොහොමද පැහැදිලි කරගන්නේ? අර බල්ලා වතුර වඩේ බෙද්දි මේ සෙවණැල්ල වගේ.
දැන් එතෙන්දී මේ නිර්වාණය ඕක හරිය ලස්සනට තියෙනවා මේ මජ්ක්‍ධිම නිකායේ එක පොත් වහන්සේ තුල මේ මූලපරියාය කියලා සූත්‍රය. ඒ මූලපරියාය සූත්‍රයේදී පැහැදිලි කරනවා නිර්වාණය මඤ්ඤණාවක්, හැඟීමක් කියලා කියන සිතා ගැනීමක් කියලා. සිතා ගැනීමක් ඒ කියන්නේ අපි අශෘතවත් පුතඥයා. ඒ කියන්නේ ධර්මය අහපු නැති පුතඥයා. ඔබතුමාර මතක් කරා වගේම ඉන්ද්‍රිය හයෙන් තමයි හැම දෙයක්ම අපේ ගෝචරත්වයත් එක්ක තමයි හැම කටයුත්තක්ම කරන්නේ නේ. ඇස, කන, නාසය, දිව, සය, මන කියන කාරණයක් එක්ක තමයි හැම කාරණයක්ම මේ කටයුතු කරන්නේ. ඒ කියන්නේ ඒක හරිය ලස්සනට පැහැදිලි කරනවා මේ අසුතවා පුතුජන. ඒ කියන්නේ මහණෙනි මේ නොයසු පුතඥය හරියානන් අදස්සා. ඒ කියන්නේ ආර්යයන්ගේ දැක්මක් නැති තැනැත්තා. ආර්ය ධම්මස්සා කෝවිද ආර්ය ධර්මයේ අදක්ෂ කෙනා. ආර්ය ධර්ම ආර්ය ධම්මේ අවිනීතෝ. ආර්ය ධර්මයේ මේ හික්මුනේ නැති කෙනා. සත්පුරුෂයන් නොදකින කෙනා, සත්පුරුෂ ධර්මයේ දක්ෂ නැති කෙනා. ඔය විදිහට පැහැදිලි කරනවා. දැන් ඒ කියන්නේ ඒක ප්‍රදා කියන්නේ ආන්න යාට කියනවා. දැන් ඔබතුමා සිහිපත් කළා වගේ නිවාන නිවානතෝ සංජානාති. එයාට නිවීම නිවීමක් කියලා අඳුන ගන්නවා. අන්න කවුද? අසුතව නොයසු කෙනා. අන්න අහපු නැති කෙනා. ඇස, කන, නාසය, දිව, කය, මන කියන ඔන්න හයෙන් තමයි මෙන්න මේක නිවීමක් කියලා අඳුර ගන්නවා. නිබ්බානං නිබ්බනතෝ නිබ්බානතෝ සංඤත්තා නිබ්බානං මඤ්ඤති. නිවීමක් කියලා එයා හිතින් හිතා ගන්නවා. ආන්නේ නිසා ඒකට හේතුව මොකද්ද? සංකීස හේතු. අපරිඤ්ඤාතං තස්සාති වදාමි. නොදන්නාකම පිරිසිඟ නොදක්නාකම නිසායි එයා නිවීම නිවීමක් හැටියට හිතා ගන්නවා. මෙන්න මේක තමයි නිවීම. මෙන්න මේ කාරණුනේ තමයි නිවීම කියලා එයා හිතා ගන්නවා. එයා එයාගේ ජීවිතෙන් හිතා ගන්නවා. ඇයි එහෙම හිතාගන්නේ? අපරිඤ්ඤාතං තස්සාති වදාමි. පිරිසිඳ දකින්නේ නැති නිසා. ඇයි පිරිසිඳ දකින්නේ නැත්තේ? පිරිසිඳ දකින්නේ නැත්තේ අන්න සූත්‍රය ආරම්භයේදී භාග්‍යතුන්ට දේශනා කරනවා. මේ අසුතවා පුතුජන අන්න අසුතවා. අසුතවා කියලා කියන්නේ ශ්‍රුතවත් නැතිකම. ශ්‍රුතවත් නැතිකම. එහෙනම් අර බල්ලගේ උපමාව ගත්ත උනත් බල්ලා එයා එයාගේ ලෝකෙන් වතුරේ බල්ලෙක් ඉන්නවා. ඒ ඉන්න බල්ලා බල්ලෙක් ඉන්නවා කියලා එක්කෝ එයා මොකද කරන්නේ? එක්කෝ බල්ලට ගුරන්න යනවා, නැත්නම් බල්ලත් එක්ක ඇඟලුම්කම පාන්න යනවා, නැත්නම් බල්ලෙක් ඉන්නවා කියන හැඟීම එනවා, නැත්නම් වතුරේ බල්ලෙක් නැහැ කියලා හරි නිශ්චයකට එනවා. එයා බල්ලෙක් ඉන්නවා කියලා අරගෙන ඉන්නවා කියන බල්ල නැහැ කියලා. හැබැයි බල්ලා කවදාවත් එයා පිරිසිදු දකින්නවා කියන කාරණයකට යන්නේ නැහැ. බල්ලට කවුරු හරි අපි හිතමු බල්ලා අපි පොඩ්ඩක් උපමාව පොඩ්ඩක් පැත්තකින් තියලා මිනිස්සෙක් දාමුකට මිනිස්සේ කියන්නේ මිනිස්සයා ඒ කියන්නේ පුජ්‍යලෙක් මම කියන කෙනා නිවීමක් තියෙනවා කියලා අරගන්නවා. එහෙම නැත්නම් නිවීමක් නැහැ කියලා ගන්නවා. කොහොම අරගෙන එයා තමන්ගේ හිතා ගැනීමකින් තමන්ගේම නිශ්චයකින් තමන්ටම නිගමනයක් දීලා එක්ක නිවනක් තියෙනවා මම නිවීමටපත් වෙනවා. එහෙම නැත්නම් නිවීමක් නැහැ කියලා එහෙම අදහසකට එනවා. ඉතින් ආනිත තමයි බාහිරින් ඒකට කරුණු කාරණා පෙන්නලා දීමත් සහ මෙහෙයවීමක් කියන කාරණාවක් අවශ්‍ය වෙන්නේ ශ්‍රුතවත් කියන්නේ ශ්‍රුතවත් භාවයේ වැදගත්කම මතුවෙන්නේ අන්නේ කාරණාවක් එක්ක. නැත්නම් අපිට ආවේනික ලෝකයෙන් අපිට අදාළ ලෝකයෙන් අපි ඉන්න මතවාදයක් එක්ක නිවන කවදාවත් එයාට නිගමනයකට ඉන්න හොඳ නෑ. ඉතින් අර බාහිර මෙහෙයවීමක් එක්ක තමයි අපිට අදහසක් ගන්න වෙන්නේ. ඉතින් අපේ අර ඒ අපේ මහත් ප්‍රශාන්ත මහත්මයා අහපු කාරණයන්ත් එක්ක අපේ අර සාමින්වහන්සේ අහපු කාරණයන්ත් එක්ක කතා කරොතින් අපේ සාමින්වහන්සේ අර දුක කියන කියන්නේ මෙන්න මෙතන සංස්කාර දුක සකස් වීම කියන දුක.
ගරු ස්වාමින්වහන්සේ පොඩ්ඩක් උතර දැන් මේ වෙනත් කෝණකින් යොත්තේම දැන් අවිද්‍යාව ප්‍රත්‍යින්න සලායතන බී වෙන්නේ. ඒ කියන්නේ ආයතන. එතකොට අවිද්‍යාව ප්‍රත්‍ය වෙන්නේ ඉස්සල්ලම සංකාර වලටනේ. දැන් සාමාන්‍යව චක්‍රයක් කියලා ලුවට අවිද්‍යාව පත්‍ය අවිද්‍යාව ප්‍රත්‍යින් සංකාර. ඊට පස්සේ ඕකම කියලා දැන් ඔය සංකාර පත්‍ය විඥාන සංකාර පත්‍ය වෙනවලු විඥාණයට. ඒතකොට විඥානේ බිහි වෙන්නේ විඥානයක් බිහි වෙන්න කලින් අවිද්‍යාව ප්‍රත්‍ය වෙන්න ඕනේ සංස්කාර. කියන්නේ අවිද්‍යාව හේතු වෙන්න ඕනේ කොහොමද සංස්කාර වලට? දැන් පොඩ්ඩක් ඉන්න මම හොඳට බලන්න. එතකොට අවිද්‍යාව පත්‍ය සංකාර කියන තැනින් නවත්තලා සලායතන කියන තැනට එන්න උටක් ගලලා දැන් කණ්ඩලා කියන්නේ ආයතන බිහි වෙන්නේ කොහොමද දන්නවද? නාම රූප පත්‍ය නාම රූප තම ප්‍රත්‍ය වෙනවා කියන්නේ මේ ආයතන වලට. අපි ඕක දැන් කොහොමද තේරුම් ගන්නේ? ආයතනයක් කියන එක දැන් අපිට දැන් අපි හිතන්නේ මේ මස් ඇ මස් කර මේවා ආයතන නෙමෙයිනේ. දැන් අර පෙර කර්මෙට දැන් ඊට පස්සේ කියනවා පෙර කර්මෙට මේ ඔය අවිද්‍යා කර්ම තණ්හා ආහාර පත්‍යෙන් තමයි මේ අපිට මේ ඕලාරික ශරීරයක් ලැබිලා තියෙන්නේ කියලා. එතින්ද දැම්මට දැන් ලෝකෝත්තර ආර්ය දර්ශනයේදී මේ ඕලානික ඝන ශරීර දත්තොත් එහෙම අපිට ලෝකෝත්තර කියන්නේ ලෝකෙකින් එතර වෙන්න බෑනේ. මොකද අවිද්‍යාව තමයි ඔය කියන්නේ උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් සම්පූර්ණයෙන්ම අවිද්‍යාව ප්‍රත්‍යෙන්නේ දැන් මේ ලෝකේ අපිට හම්බෙලා තියෙන, ඒ කියන්නේ අපිට පරමාණුක් හම්බුණත් ඉලෙක්ට්‍රොන් අපි කියමු ක්වොන්ටම්, ඔය ක්වොන්ටම් සිද්ධාන්තය තිර වෙලා තියෙන්නේ ඒකනේ ඉලෙක්ට්‍රෝන කඩ කඩ අර එන්ටැංගල් කේකේ ඉලෙක්ට්‍රෝන වලට අර දැන් ඉලෙක්ට්‍රෝන එකට මේ ගතිගුණ කවනවා වගේ දැන් ඉලෙක්ට්‍රෝනයක් කඩලා දැන් ඉලෙක්ට්‍රෝනට ගතිගුණ කියන්නේ එක ඉලෙක්ට්‍රෝනයකට දැන් මම දන්නේ විදිහට ක්වොන්ටම් කියලා ඉරලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන එකට කවන ගතිගුණ. ගතිගුණ කියන්නේ මෙහෙමද ඒකත් දැන් ඔය විද්‍යාඥයෝ මන් දන්නේ මොනව කවනවද කියලා. ඒව කවලා මුන් දෙකට බෙදලා කරන්නේ මොකක්ද තන්නද? ඒක ආලෝක වාස්සයකට කොහෙන්ද තිබ්බම මේක කරකවද ඒක. ඉතින් ඒක ඇවිල්ලා බුදුන් වහන්සේ අපිට මේ සුනිද සෝපාකරතෝ කිව්වනේ. දැන් ඕක දැන් අර දගලනවා මේක තේරුම් ගන්න බැරුව. අපිට කොච්චර පාස්සෙන් ඒක තේරුම් ගන්න පුළුවන්ද? අර ජාතරන් උපමාවෙන් අර මෙතන කම්පනයක් වෙනකොට අර ඒ කියන්නේ අර ඒක ඇවිල්ලා පොඩක් දැන් මම මේ කියන්නේ ගැඹුරු සිද්ධාන්තයක්. නමුත් මම අර ස්වාමීන් වහන්සේට මේ මතු කරේ අර අවිද්‍යාව පත්‍ය සංකාර කියන තැන මේ දැන් නාම රූප විඥාන පීවෙන හැකියාවද එහෙනම් සලායතන කියන්නේ ආයතනය ආයතනයක් නිර්මාණය වෙන්නේ කොහොමද මේ අර නාම රූප විඥාන වලින් තොරව කියන එක ඒක පොඩ්ඩක් සමහරවිට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් අපි ඒක පස්ස ඒක දාමුද පස්සට?
මේ අපේ මහත්තයා මේ ප්‍රධාන වශයෙන්ම මේ කාරණාවක් මම निराකූල කරලා ඉන්නම් ඇත්තටම මේ පටිච්ච සමුප්පාදයේ පෙන්වන්නේ ජීවිත කාරණයක් පිළිබඳව නෙමෙයි. පටිච්ච සමුප්පාදය අපි ජීවිතයට අදාළ කාරණයක් හැටියට දාගත් එකේ වැරද්ද තමයි මූලික වශයෙන්ම මතු වෙන්නේ. පටිච්ච සමුප්පාදයේදී පෙන්වන්නේ මේ කියන්නේ අපි හිතමු මේ වගේ කාරණයක්. ඒ කියන්නේ දුක සකස් වෙන හැටි සහ දුක ඉවමිතස කේවලස දුක්ඛ කල්ලස සමුදය හෝති. දුක හට ගන්න ඇති ඒ මේ තසකේ රස දුක්ඛ කන්දස නිරෝධෝ ඒ දුක නිරුද්ධ වෙන ඒ ඔය දෙකනේ අන්නේ ඒක පෙන්නනවා මේකේ ආර්ය න්‍යායක් මේ පෙන්නන්නේ නේද ඒ ආර්ය න්‍යායක් පෙන්නද්දී ඒක ලෝකයේ කාරණා එක්ක ගලපගත්තට පස්සේ ඇත්තටම අද බුදුආගියතුන් වහන්සේ මාර්ගයක කෘත්‍යයක් කිව්වට අදහස ඒක දන්නේ මාර්ග කෘත්‍ය පිළිබඳව ඉදිරිපත් කරපු න්‍යායක් ලෝකෙට බාහිරකට කියලා දීමක්.
ස්වාමීන් සමාවෙන්න එතකොට දැන් ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේව ප්‍රියන්ගෙන් වෙන්නීම අරක මේ කියද්දී එතකොට කෙලින්ම භෞතිකත්වයක් ඇයි සම්පාදයට කියන්නේ සිතක නිර්මාණය එක සිතක ක්ෂණයක වෙන දෙයක් නම් මේ පටිසම්පාදි කියලා තව විග්‍රහ කරනවා. සමාරු සිත් දෙකක් අතර ඒව දෝලනයක් විදිහට ඔය පටිසම්පාදේ විග්‍රහ කරනවා. එතකොට දැන් මේක කොහොමද තේරුම් ගන්නේ? දැන් මේ ඇති කල්ලි මේ වේ කියනවා. එතකොට දැන් ඔය විදිහට දැන් ඔය පටිසම්පාදේ එක එක ආකාරයෙන් එනකොට අපි කොහොමද මේක මේ වටා ගන්න ස්වාමීන් වහන්සේ? දැන් මේ දැන් ජරා මරණ ශෝක පරිදේව කියද්දි ලෙඩ වෙනවා මරණය ප්‍රියංගෙන් වෙන්න කියද්දි අපිටම වෙන්නේ මේ අපේ භෞතික ලෝකේ ඕලාරික පුදජන මට්ටමේ කේස් එකක් තමයි. එතකොට පටිසම්පාදයට ඒ වගේ එකක් අතුලත් කරන් පස්සේ සාමාන්‍යයෙන් අපි කොහොමද මේක තේරුම් ගන්නේ?
අපේ මහත්මයා මේ සාමාන්‍යයෙන් අපි මේක කොහොමද තේරුම් ගන්නේ කියන එක ඇත්තටම අපිට තේරුම් ගන්න බෑ. මොකද ඒක මගේ විග්‍රහයක්නේ. ඒ නිසා සහ තවත් කෙනෙක් කරපු විග්‍රහයක් කියන තැනට ගත්තා. ඇත්තටම අද කියන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ විග්‍රහ විවිධ දේශකයෝ ඒ විදිහට කරුණ ඉදිරිපත් කරනවනේ. ඇත්තට මෙතනට ගිහිල්ලත් බෑ. ඔබතුමාගේ අදහස බොහොම හොඳයි. මම මගේ ජීවිතයට ආවේනික දත්තතරතුරු දාලත් මේක තේරුම් ගන්න යන්න බෑ. නැත්නම් තවත් කෙනෙක් විග්‍රහ කරපු කාරණයක් අරගෙන එහෙම විග්‍රහ කරගන්න ගියත් වරදිනවා. මහත්මයා ගොඩක් වටින්නේ බුදුරජාණන් වහන්සේ මොකද දේශනා කරලා තියෙන්නේ ඒ දේශනා කරපු කාරණේ ඒ විදියටම.
ඔව් දැන් ඒක ගරු ස්වාමීන් වහන්සේ එතකොට දැන් බුදුරජාණන් වහන්සේ අන්තිමට දැන් ওই විදියට තරකද අපි වගේ අන්‍ය තීර්ථකෝ තරු කරනවානේ. එතකොට කෙලින්ම කිව්වා මේ කොච්චර මේ සෙල්ලම් දැම්මත් වැඩක් නැහැ. ඔය විඥානයේ සිත කියන ස්වභාවය මායාකාරයි. දැන් උගලට පේන දැන් ওই සංඥාව මේ අපිට රූප පේනවනේ. මේ අර වතුර වගේ මේ ඔය පේන ගස්කල් ඔය අම්මා තාත්තා දෙමෝපියෝ ඔය ඉන්න හාමුදුරුවරු බුදුරජාන් වහන්සේලා ඔක්කොම නිකන් මේ මිරුගුවක් වගේ කියන්නේ මේ වගේ දැන් පොතල තියෙන්නේ මේ මේ නෑ නෙමෙයිනේ යමක් අපිට මේ ධර්මතාවය වලින් හට ගන්නවා. නමුත් අර නුවණක් අපිට එන්න ඕන නේද ස්වාමීන් වහන්සේ? දැන් ඒක මිරුගුවක් වගේ කියද්දී ඔක්කොම සංඥා නම් දැන් අපිට ගස්වැල් දැන් මේ ඔක්කොම අපිට දාලා තියෙනවානේ. ඒතර මිරුගුවක් වගේ කියන්නේ මිරුගුවක් වගේ කියන එකයි මිරුගුවක් කියන එකයි දෙකක් නේ. මිරුගුවක් වගේලු. අන්න ඒතර ස්වාමීන් වහන්සේ කොහොමද අපි තේරුම් ගන්නෙ? දැන් අපේ අම්මා තාත්තා දැන් අපේ ඔක්කොම මේ ඔය දරුවෝ මේ ඔක්කොම මේ ඔය රූප මේ ඔක්කොම පේනවනේ. ඒතර ඒව මිරුගුවක් වගේ කියන්නේ ඇයි කියලා. දැන් මට දැන් තියෙන ප්‍රශ්නේ දැන් ඔය මේ මිරුගුවක් වගේ කියන්නේ ඇයි? දැන් මිරුගුවක් නෙමෙයිනේ මිරුගුවක් වගේලු. අන්න ඒතර පොඩි අර වගේ කියන වචනේ පොඩ්ඩක් පරපතර ඉනිස් ස්වාමීන් වහන්සේ.
වගේ කියලා කොයි බුදු මහත්මයා තියෙන්නේ?
ඒ කියන්නේ වගේ කියන්නේ දැන් අර ඒ කියන්නේ අන්න එක තමයි දැන් උතුම් නගර වචන ඔස්සේ යන්නේ දැන් අලවේ මේ අලවේ හම් අර ඒ ස්වාමීන් වහන්සේ දැන් අර වචන පරයයි ඔස්සේ යන කොටත් තමයි යම් යම් වචනවලදී තක්කල් දැන් අර වචනවල තේරුම දන්නේ නැතුනම හිර වෙනවනේ. එතකොට ධර්මදේශනාවේ අවබෝධයටපත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අර එක දැන් කෙනෙක් නිර්භීතව මේ වචනේ තේරුම ඇහුවොත් තමයි එතනින් එතර වෙන්නේ. ඒ වගේ තමයි මත් මේ ආන්නේ දැන් අර දැන් අපි කියනවා දැන් රූපේ මේ සංඥාව මිරුවක් කියලා. හැබැයි මේ සංඥාව මිරුවක් නෙමෙයි සංඥාව මිරුවක් වගේ. ඇයි අපිට දැන් මේ රූපයක් නෝනේ ස්වාමීන් වහන්සේ? නෑ නෙමෙයිනේ. අපිට මේ දෙපැත්තක් හම්බෙන්න ඕනේ නැත්තම් කොහොමද ඉතර වෙන්නේ? දැන් අපිට සංඥාවක් එන්න ඕනේ නේ. නැත්තම් කොහොමද ඉතර වෙන්නේ? දැන් සංඥාවක් එන්නත් ඕනේ. දැන් සංඥාවක් එන්න දැන් රූප සංඥාව කියද්දිම මේ අපිට තේරෙනවනේ අර කණ්ණාඩියේ ඇල්ලුවා වගේ කතන්දරයක් බල්ල වතුර වලට එබුණා වගේ. එතකොට ඒතර උත්පාදනය වෙන නුවණ පොඩ්ඩක් අමතක කරලා අපි සාමාන්‍යයෙන් අපි ගමු දැන් සංඥාව මිරිගුවක් කියනවා. කෙනෙක් කියනවා මේ අපි මිරිගුවක්. අපි කියනවා දැන් මිරිගුවට මේක මිරිගුවක් වගේ. ඒතර මිරිගුවක් වගේ කියන එකයි මිරිගුවක් කියන එකයි කොහොමද අපි තේරුම් ගන්නේ ස්වාමීන්
වහන්සේ? ඔබතුමාගේ ඉස්සරහම මොනව හරි තියෙනවද?
ඔව් තියෙනවා.
මොකද්ද තියෙන්නේ?
ඩික්ෂනරි එකක් තියෙනවා. ඩික්ෂනරි එක ශබ්දකෝෂ
ශබ්දකෝෂයක් තියෙනවා. ඔබතුමා එක ඇහින් දැක්ක නේද?
අනිවාර්යයෙන්. ඔව්.
ඔව් දැක්කා. ඒකද මේ ශබ්දකෝෂයක් කියලා අඳුනගත්ත නේද?
ඔව්.
හරි. දැන් අඳුන ගන්නවා කියලා කියන්නේ මහත්මයා ශබ්දකෝෂයටද?
නෑනේ.
හරි. ශබ්දකෝෂයෙන් නැතුව
අඳුර ගන්නත් බෑනේ.
අඳුර ගන්න පුළුවන්ද?
බෑ
බෑ. හා එතකොට අඳුරගත්තේ ඔබතුමාද?
අඳුරගත්තේ ඔබතුමාද? අන්න එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවද? අඳුරගත්තේ ඔබතුමාද කියලා අහවලේ ප්‍රශ්නයක්.
ඔව් මම සාමාන්‍යයෙන් අතුරම ඇහුවේ දැන් ගෙදරින් කවුරු හරි ඉන්නවා නම්
අඳුරගත්තේ ඔබතුමාද? නෑ නෑ. එතකොට දැන් අපි දැන් අර කාර කර්මකාරකවලින් කතා කරාට දැන් මෙතන ඇත්තටම නිරීක්ෂණය කරන අඳුනගත්ත කෙනෙක් මේ නිර්මාණය කරන සර්වතෝ.
ඔව් අපි සාමාන්‍යයෙන් මම බොහොම සරල කාරණා ටිකක් අහන්නේ. ඉතාලම සරල දැනකින්. දැන් පොත කියලා අඳුනගත්තේ කවුද එතකොට? ප්‍රශාන්ත මහත්තයාද?
මම මේ ප්‍රශාන්ත කියලා.
ඔව් ප්‍රශාන්ත නැත මමනේ අව සත්‍යවාදී වෙන්න ඕන. මෙතනට අපි දන්න දැනුම දාන්නේ නැතුව
ඔව්
දාන්නේ නැතුව හරි. ඔබතුමා හොඳම තිනිසයි.
ඔව්
වෙනක ඔව් එතකොට
ඒකන මේ මෝතේ දැන් සරුදාසකේක තියෙන මේ ශබ්දකෝෂයක් කියලා හඳුනාගත්තේ මම. හරි.
හරි. එතකොට හැමතිස්සෙම දැන් මං අහන්න කලින් අඳුනගෙන අඳුර මේ අඳුනගත්තද?
අහන්න කලින් ස්වාමීනාස යදෙන්නේ නැහැ අඳුනගත්තේ
නැහැ. නෑ. එහෙනම් ක්‍රිෂාන්ත කියන කෙනාම ක්‍රිෂාන්ත කියන කෙනා තමයි අඳුනගත්තේ. හැබැයි ක්‍රිෂාන්ත කියන කෙනා නම් අඳුනගන්නේ හැමතිස්සෙම ඩික්ෂනරි අඳුනගෙන අඳුන. හැමතිස්සෙම අඳුනගනිමින් ඉන්න ඕනනේ. නේ.
හැමතිස්සෙම කියන්නේ
මොකක්ද? හැමතිස්සෙම මම නම් අඳුනගන්නේ හැමතිස්සෙම මම අඳුනගන්නවා විතරක්ම වෙන්න ඕනනේ. දැන් පොත විතරක් නේ අඳුනගන්නවා විතරක් නෙවෙයිනේ. විඳින ඒවා තියෙනවා, දැනගන්න දේවල් තියෙනවා. හැමතිස්සෙම අඳුනනවා කියන එක වෙන්නෙත් නෑනේ නේද?
ඕද මම කියන්නේ ඩික්ෂනරිය කියන මේ මොහොත ඩික්ෂනරිය අඳුනගන්නවා කියන මොහොතේදී දැන් මම ඉන්නවා.
ක්‍රිෂාන්ත මහත්මයා දැන් ඇත්තටම අවශ්‍ය වෙන්නේ අපි අර කරුණු ගොඩක් තැන්වලට යනවට වඩා මේ දැන් අඳුනගන්නවා කියන එකනේ ප්‍රශ්නේ ආවේ නේද? ඔව් දැන් මේ ඔබතුමාගේ මම මේ උත්සාහ කරන්නේ අඳුනගන්නවා කියන එක මතු කරගන්නයි අවශ්‍යතාවය.
අන්නයි. ඔව්. මඩත් ඔලේක තමයි.
හරි. ඒක තමයි දැන් මේ ඔබතුමාගෙන් මේ ප්‍රශ්න නගාගෙන යන්නේ ඒ හා සම්බන්ධව.
උදැසරු.
ඒ නිසා මේ ප්‍රශ්න නගද්දී සත්‍ය ආදීව කෙනෙක් කලින් දැනුම මොනවද? හරිම ආධුනික මනසක. ඔව්.
හරි. තමයි සෝරි.
එහෙම නැති වුණොත් මේ ඔව් අන්න හරි. එහෙම නැති වුණොත් අපිට මේ එතකොට එකක් කියන්නේ බාහිර කාරණා ගොඩකට ගිහලා එතකොට එකක්වත් මතු කරගන්න බැරි වෙන්නේ ඉඳී තියෙනවා නේ.
අනිවාර්යයෙන්.
හොඳයි මහත්මයා. දැන් ඔබතුමා ඉස්සරහා ශබ්ද කෝෂයක් තියෙනවා කියලා අඳුනගත්තනේ. ඒකනේ ඇත්ත නේද?
ඔයක තමයි ඇත්ත. යථාර්ථවාදී.
ඇත්තටම සත්‍යවාදීව ඩික්ෂනරියක් කියනවා ඒක අඳුනගත්තා. ඒතර මේ අඳුනගන්නවා කියන්නේ ශබ්ද කෝෂයටද මොනවාම් ප්‍රශ්නයක්ද?
අඳුනගන්නවා කියන්නේ ශබ්ද කෝෂයට
නෙමෙයිනේ. ඒක හා පැහැදිලි. එතකොට ශබ්ද කෝෂයෙන් තොරව අඳුනා ගැනීමක් කතා කරන්න පුළුවන්ද?
බැ.
හරි. අඳුනගන්නවා කියන්නේ මමද? මම කියන්නේ අඳුන ගන්නවා කියන එක එකයි මම කියන එකයි කරුණු දෙකක් හැටියට ගත්තොත් අඳුන ගන්නවා කියන්නේ මමද?
සරුණස් දැන් අඳුන ගන්නවා කියන එකයි අඳුන ගන්න එකයි මමයි කියලා දෙකට බෙදුවේ.
එහෙමම දැන් ඔබතුමාට නිඳ ගියාට පස්සෙත් අඳුන ගන්න ඕනනේ. අඳුන ගන්නවා කියන්නේ මමද?
මේ කියන්නේ අඳුන ගන්නවා කියන එක මම නෙමෙයි අපිට ඒක කියන්න බැරි සමිට මම
නෙමෙයි. ඔව් හරි. ඒක හරි. ප්‍රථම හරි. ඒකට මගෙන් තොරව අඳුනා ගැනීමක් තියනවාද?
මගෙන් තොරව හඳුන ගැනීමක් තියෙනවද? ඒක ස්වාමීන් වහන්සේ දැන් ප්‍රශ්න කරද්දී දැන් මගෙන් තොරව හඳුන ගැනීමක් තියෙනවද කියනකොට එතකොට දැන් එතන මේ ඒකට දැන් උත්තරයක් කොහොමද මම දෙන්නේ කියලා පොඩ්ඩක් ස්වාමීන් වහන්සේ මිතන්න
ඕන. මම ඔබතුමාට තමයි මේ හිතන කාරණය ඉස්මතු කරන්න හදන්නේ. දැන් මේ තනිපෙනි දැන් මේක මේ පස්සේ හරි මේකින් ඉවරෙන් දැන් ඔබතුමාට ඇත්තටම ඉස්සරහා මේ දැන් මේ ඇහැට රූපයක් පෙනෙද්දි මේ 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 අවස්ථාවේ මේ මේ ප්‍රායෝගික අවස්ථාවේ මම හඳුනාගන්නේ ඒ කියන්නේ අඳුන ගන්නවා කියන්නේම ක්‍රිෂාන්ත කියන කෙනාටද?
නෑ අඳුන ගැනීම කියන්නේ ක්‍රිෂාන්ත කියන කෙනා නෙමෙයි හඳුනාගන්නේ වෙන්නේ නොනේ සර්.
හරි. එතකොට ප්‍රශාන්තකෙන් තොරව හඳුනා ගැනීමක් කතා කරන්න පුළුවන්ද?
අන්න හරි. එතකොට ප්‍රශාන්තකෙන් තොරව හඳුනා ගැනීමක් කතා කරන්න බැරි සම්බන්ධස ඇත්ත කතා
වේද? එතකොට අඳුන ගන්නවා කියන්නේ ප්‍රශාන්තමද?
දැන් හඳුනා ගන්නවා කියන්නේ ප්‍රශාන්තම නෙමෙයි.
දෙකක් නේ.
ඔව් දෙකක්.
ඔව් අන්න හරි. එතකොට දැන් හරි ප්‍රශ්නේ නේද මහත්මයා? දැන් මං කලින් ඇහුවා අඳුන ගන්නවා කියන්නේ පොතද කියලා ඇහුවා. ඔබතුමා කියනවා අඳුන ගන්නවා කියන්නේ පොත නෙමෙයි කියලා කියනවා. ඊට පස්සේ කියනවා අඳුනා ගැනීම මේ පොත නැතුව අඳුන ගන්න පුළුවන්ද කියලා. ඒකට පස්සේ ඒත් බෑ කියලා කියනවා. ඒතර අඳුන ගන්නවා කියන්නේ ප්‍රශාන්ත කියන කෙනාද කියලා අහනවා. අඳුන ගන්නවා එක ශාන්තයි කියන්නේ දෙකක් නේ, දෙන්න කාරණා දෙකක් නේ.
ඔව් අනිවාර්ය.
ඊට පස්සේ ඇහුවා අඳුනා ගැනීමෙන් කියන්නේ ප්‍රශාන්තයෙන් තොරව අඳුනා ගැනීමක් කතා කරන්න පුළුවන්ද කියලා ඇහුවා.
කොහොමද බෑනේ?
ඒත් බෑනේ. එහෙනම් මහත්මයා අඳුනා ගැනීමක් නැද්ද?
අන්නේ කෙනෙක් පස්සේ අඳුනා ගැනීමක් තියෙනවද සර්?
අන්න එහෙනම් ඒ අඳුනා ගැනීම කියන්නේ මොකද්ද කියලා හොයාගෙන යන්නයි මහත්මයා කියන්නේ. එතකොට අඳුනා ගැනීම මිරිඟුවක්ද මිරිඟුවක් වගේද කියන කාරණේ මේ කියන්නේ කියන කාරණේ අන්න එතනට අපි ප්‍රශ්නයක් නේ අත්‍තරම. මොකද මේ
ජීවිතේ ආන්නේ ස්වාමීන් වහන්සේ කිසිම දේශකයන් වහන්සේ කෙනෙක්වත් ස්වයං වහන්සේ කෙනෙක්වත් උදව් කරන්නේ නැහැ නෝ ඔතනින් පස්සේ. ඇයි ඒ?
එතනින් පස්සේ උදව්ව වමනා වෙන්නේ මහත්මයා ඔබතුමා ඒ විදිහට හිතීම කියන කාරණේ ඉස්මතු කරගන්න ඕන. ඉස්මතු කිරීම කරගත්තට පස්සේ උදව් කරනවා කියලා කියන්නේ මහත්මයා දේශකයන් වහන්සේ නමක් එතනදී ඔබතුමාට මෙන්න මේක තමයි හරි එක කියලා කියන්නේ නැහැ. වැරද්ද, ඒ කියන්නේ හරි එක මෙන්න මේකයි කියලා කියපු ගමන් ඒක වැරද්දක්.
ක්‍රියාවෙන් දකිද්ද කියලා ඉතිර කරන් පස්සේ දැන් ඊට පස්සේ අපි අසරණ වෙනවා. දැන් හැම වෙලේම දැන් මේකම වෙන්නේ. දැන් ඔය කියන්නේ වෙන්නේ කියලා දැන් මේ ක්‍රියාව විතර නැතිනේ. එතකොට කොහොමද අපිට මේ කල්ලර මිත්‍රෙක් උදව් කරන්නේ? දැන් මේක එපා වෙනවා
බලන්න. ඒ කියන්නේ ක්‍රියාවක් විතරනේ තියෙන කියලා කිව්වොත් එතකොට ක්‍රියාවක් විතර නෙවෙයි තමයි. හරි, ක්‍රියාවක් ඉස්මතු වෙනවා තමයි. හැබැයි ක්‍රියාවක් කියලා කොහොමද කියන්නේ? ඔව්, දැන් මම දැනුම ඔස්සේ මේ කරුණ ටික අර විමසගෙන ගියේ. එතකොට මහත්මයා දැන් අපි එතෙන්දී ඇත්තරම අසරණකමක් තියෙනවා නම් අසරණකමක් ඉස්මතු වුණා නම් එයාට තියෙන තවදුරටත් මේක වෙන්නේ කොහොමද කියලා තවදුරටත් කල්යාණ මිත්‍රයෙක්ට අන්න එතනදි තමයි සරණක් වුමනා වෙන්නේ, පිහිටක් වුමනා වෙන්නේ. ඒ කියන්නේ දැන් ප්‍රායෝගික කාරණයක් ඇතුළේ අඳුර ගන්නවා කියන එක උතුමා ඒ ඔස්සේ හපු නිසා කියන්නේ. අඳුර ගන්නවා කියන එක ප්‍රායෝගික කාරණයක්. මේක මේ මහ පොළොවේ ඇත්තම ජීවිතයේ ඇත්තම අත්දැකීමක්. ඒ ඇත්තම අත්දැකීම ඔස්සේ අපිට හිතීමක් ඉස්මතු වුණාට පස්සේ එයාගේ පැත්තෙන් එයා හිතන්න ඕන හැම පැත්තක්ම සිසාරා, හැම පැත්තරම විහිදිලා හොයන ගතියක් මතු වුණොත් එයාට වෙන්න ඕන එකම කාරණේ තමයි එයා අසරණ වෙන එක. අසරණ වුණාට පස්සේ එයාට පිරිසරණක් අවශ්‍යයි. අන්න එතකොට තමයි පිරිසරණක් හැටියට නේද අර ඉස්සර කාණේ කුකුසාදි රජුරෝ රට තමගේ රට රාජ්‍ය පැත්තකින් තියෙන ගියේ, බාහ්‍ය දාර්ශීරිය වගේ අය මේ පයින් ගියේ බුදුරජාණන් වහන්සේ හොයාගෙන. ආන්න එතකොට එයාගේ ලෝකේ එයාට උත්තර නැති වෙනකොට එයාගේ ජීවිතය පැත්තෙන් ඉස්මතු වෙන්න ඕන. ඒ ඇත්තරම අවංගවම හිතීමක් ඉස්මතු වුණා නම් තමන්ගේ දැනුම දාන්නේ නැතුව, ඒ කියන්නේ කලින් අහපු දේවරුත් දාන්නේ නැතුව හිතීම ඉස්මතු වුණා නම් සත්‍යවාදී. ආන්නේ එයා මොකද කරන්නේ? තමන්ගේ පැත්තේ එයා තමන්ගේ පැත්තේ දාන දේවල් මුකුත් නැහැ. එයාට එයාගේ දේවල් මුකුත් නැහැ. නමුත් බොරුවකුත් නෙවෙයි. අන්න එයා ඊට පස්සේ මොකද වෙන්නේ? අන්න එතනදී එයාට එයාගේ පැත්තේ තමන්ගේ ජීවිත අත්දැකීමේ කිසිම දෙයක් තමන්ට කර කියා ගන්න දෙයක් නැති වුණාට පස්සේ අන්න ඊට පස්සේ තමයි කල්යාණ මිත්‍රයෙකුට යොමු වෙන්නේ. ඊට පස්සේ එයාගේ ජීවිතේ කටයුතු කරන්නේ කල්යාණ මිත්‍රයාගේ යොමු කරන්නේ මොන විදිහටද? ආන්නේ විදිහ තමයි කල්‍යාණ මිත්‍රය කියන විදිහටයි ඊට පස්සේ කටයුතු කරන්නේ.
ඒතර ගරු සෝන්නස්ෙන් එතකොට ඔය අසරණ වුණ වෙලාවේදී දැන් නිවැරදි කල්‍යාණ මිත්‍රය කම්මොත් හොඳයි. නැත්තම් අපිට මේ අපි දැන් නෑ දැන් මේ දැන් මේ දැන් එතකොට අපි කල්‍යාණ මිත්‍ර හොයාගන්නයි. කල්‍යාණ ධර්ම අපිට ශ්‍රවණය වෙනකොට අපිට දැන් මේ වෙලාවේ දැන් සමාධියෙන් උදාහරණයක් සුන්නත්වත් දැන් ඔය අපිටම දන්නවනේ දැන් ඔය අරමුණක් කරගෙන සමාධිය ඔය ධ්‍යාන ඔස්සේ ඉර කරලා ඔය එක එක මේ සෝවාන් පද්ධතිය මේ කණ්ඩායම් පදාගෙන සර්ණ ගිහිල්ලා දැන් බුදුරජාන් වහන්සේ නයිකම ස්වභාවයක්. නමුත් ලංකා උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් කොච්චර මේ රූප්ස් කියන්නේ කණ්ඩායම් ඉන්නවනේ 20ක් 30ක් 40ක් 50ක් විතර ඒකම ධර්මයේ. එතකොට අපි කොහොමද දැන් මේ දැන් අර ඒ සැබෑ කල්යාණ මිත්‍රයා සමන්නස්ස හොයාගන්න හෝඩුවාවක්වත් නැද්ද? ඒ කියන්නේ දැන් දැන් අපි දැන් ඔක්කොම දැන් අර කියමුකෝ දැන් කල්යාණ මිත්‍රෝ 50 විතර ඉන්නවා. දැන් එබ්‍රේම මේ කියන්නේ දැන් මේ සාගරේ කියන්නේ අපි කොහොමද දැන් ඒ දැන් අසරණ වුණු වෙලාවේදී සැබෑ කල්යාණ මිත්‍රයා හොයාගන්නේ ස්වාමීනස්ස?
සැබෑ කල්යාණ මිත්‍රයා පින්වත් මහත්මයා හොයා ගැනීම සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා මේ දුර්ලභෝ කල්යාණ මිත්‍ර සංසේවෝ කියලා. පාළි මතකේ හරියට කියන්නේ කල්යාණ මිත්‍රයා දුර්ලභයි කියන කියනවා. ආන්නේ දුර්ලභත්වය පිළිබඳව ඔබතුමාට ලස්සන හොදුවාවක් හොයා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කියපු විදිහටනේ අපි ඒක හොයා ගන්නත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයාගේ සොයා ගැනීම සම්බන්ධයෙන් ලස්සන කාරණාවක් කිස්මතු කරනවා චංකී සූත්‍රයේදී. චංකී කියන සූත්‍රයේදී ආනේ චංකී කියන සූත්‍රය ඔබතුමාට පුළුවන්කමක් තියෙනවා නම් ශ්‍රවණය කරන්න. මම හිතන්නේ ඒ සම්බන්ධයෙන් කරපු දේශනාවක් මේ නැතකදී තියෙනවා ඔබතුමාට භාෂාව හුරු කඩුවෙති. අපේ ගුරු ස්වාමීන් වහන්සේ කරපු දේශනාවක් තියෙනවා. ඒ සොර ඒක ආශ්‍රය කරෝතින් ඔබතුමාට කල්යාණ මිත්‍රේ මොන වගේ ස්වභාවයක්ද කියලා හිතා ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙන්න මේ වගේ මට වැටහෙන මට්ටමින් මම සිහිපත් කරනම් කල්යාණ මිත්‍රේක් වෙන්න නම් අපේ මාත්‍යා සුදුසුකම් කල්යාණ මිත්‍රේක් හමු වෙන්න නම් කල්යාණ මිත්‍රේක් ඉස්මතු වෙන්න නම් කරුණු කීපයක් අවශ්‍ය වෙනවා මහත්මයා. එක පළවෙනි සුදුසුකම මම කියන්නම්කො. කල්යාණ මිත්‍රය හොයාගන්නේදී පළවෙනි සුදුසුකම කල්යාණ මිත්‍රේක් අර්ථාන්විත වෙන්නේ කොහොමද කියලා. පළවෙනි කාරණය තමයි කල්යාණ මම මගේ පැත්තෙන් මන් දන්න දැනුම, මං අහපු දේවල්, ඊට පස්සේ මං හිතන දේවල් මේ ඔක්කොම පැත්තකින් තියලා ඇත්තටම ජීවිතේ අපිට ඇහෙන් රූප පෙනෙද්දි, කනෙන් ශබ්ද ඇහෙද්දි, අහනකොට නාසයෙන් ගඳ සුවඳ විඳිනකොට, දිවට දිවෙන් රස විඳිනකොට, කයින් පහස විඳිනකොට, හිතෙන් කරුණු හිතනකොට ඔන්නෝය කාරණාවන් ඔස්සේ අපි හැබෑවටම අපේ පැත්තේ හිතේම ඉස්මතු කරගන්න ඕන. ඇත්ත වොමනාවක්. ඒකට දන්න දේවල් දාන්න නැතුව අවංකවම හිතිල්ලා ඉස්මතු වෙන්න ඕන. ඒක අවංක වෙන්න ඕන. ඒ කියන්නේ තමන්ගේ හිතට, කියන්නේ හිතට එකඟව හැබෑවටම. මොකද මේක මේ අහස උඩ තියෙන දේවල් නෙමෙයිනේ අපි. ආකාශමක කඩන් වැටිච්ච දේවලුත් නෙමෙයිනේ අපි. ඒ ජීවිතේ ඇත්ත. එක්කෝ දැන් මේ අපි කතා කරනකොට ඇහෙනවානේ, පේනවා. අන්න ඒ පිළිබඳව හොඳට විමසලා තමන්ගේ ජීවිතේ අසරණකමක් මතු වෙන්නත් ඕන. එන සත්‍යවාදී ගුණය ඉස්මතු වුණාට පස්සේ යාට මොකද්ද නිගමන වලට යන්නේ නැති තමන්ගේ නිර්වචන වලට එන්නේ නැති සත්‍යයක් හොයන ගතියක් ඉස්මතු වෙන්න ඕන ජීවිතේ. ජීවිතයේ සත්‍යයක් හොයන ගතියක් ඉස්මතු වුණාට පස්සේ ආන්නයාට තමන්ගේ ලෝකේ අසරණ වුණාට පස්සේ සරණක් හොයාගෙන යනවා. අන්නේ සරණක් හොයාගෙන යනකොට අපි හොයා ඒ සරණක් හොයාගෙන යනකොට අන්න ඒ ගුරුවරයා දහමක් ඉදිරිපත් කරාද. අන්නේ දහම ඉදිරිපත් කරනකොට දැන් මෙයාගේ ජීවිතේ හිතන ගතිය නිසා කිසිම කාරණයක් එක නොපිහිටන බවක් මේ ඉස්මතු වෙනවා තියෙන්නේ. ඇත්තරම සත්‍යක් ම කියන්නේ. හැබැයි ගුරුවරයා මොකද කරන්නේ? ඇත්තක් හොයන කෙනෙකුට ඇත්තක් කියන කෙනෙක් හමු වෙන්න ඕන. ඒ සත්‍ය කවදාවත් තමන්ගේ රාමුවට කොටු වෙන දෙයක් විදිය නැත්නම් මේ සසර හිර වෙන විදියට එහෙමත් නැත්නම් තවත් සම්මාදයකින් නතර කරන්නේ නැතුව එහෙමත් නැත්නම් එහෙමත් නැත්නම් අපිට ගැලපෙන එකකින් ඕක සිද්ධ වෙන්නේ මෙන්න මේක නිසානේ මෙන්න මෙහෙමයි කියලා තවත් එයා තව විදියකට තහවුරු කරන්නේ නැති හැබැයිම ගුරුවරයෙක් වෙන්නත් ඕන. يعني ඇත්තරම ප්‍රායෝගිකව රාගේෂේ වෙන විදිහේ වැඩපිළිවෙලක්. ද්වේෂයේ දුර වෙන වැඩපිළිවෙලක්. මේ මෝහයේ දුර වෙන වැඩපිළිවෙලක් ඉස්පත් කරන්නේ. මම ඉන්න මට්ටමින් කවදාවත් මම පදිංචි වෙන්න දෙන්නේ නැතුව. සොකීයත්තේ කියන්නේ තමන්ගේ தত্ত্বයනේ. දැන් මේ වෙලාවේ තියෙන தত্ত্বය. අන්නේ தত্ত্বයට ඒ தত্ত্বය තුල ඒ යම්කිසි தত্ত্বයක් තනනගෙනව නම් ඒ தত্ত্বයත් එක්කනේ මම ඉන්නේ. අන්න තමන්ගේ රාමුවට කොටු වෙච්ච தত্ত্বයක ඉන්න දෙනක එතනින් ඒ කරුණෙන් හික්මවන හැබෑ ගුරුවරයෙක් වෙන්නත් ඕන. අන්න ඒතකොට සත්‍යයක් හොයන කෙනෙකුට සත්‍යයක් කියන්නේ මේ සම්මුඛ වීම අර්ථාන්විත වුණොත් ඉන්නත් අන්න එතන කල්යාණ මිත්‍රත්වයේ ඉස්මතු වෙනවා. අන්න ඒ නිසා දැන් අපි හොයන්නේ මේ පේනවා කියන දෙයක්. ඒතකොට සත්‍යවාදීව මම පේනවා කියන කාරණේ මම මෙන්න මෙහෙමයි හිතුවේ කියලා කිව්වට පස්සේ මම හිතපු මට්ටම කිව්වට පස්සේ අනේ හිතන මට්ටමින් හැබැයි ගුරුරේ ඒ කරුණේම හික්මවනවා. ඉතින් අර මේක මහා යාන්ත්‍රණය. මේක මහා සංසිද්ධිය. මේක අපිට එක නේ ඇත්තක් කියන්නත් ඕන. සමහර වෙලාවට ඇත්තම අපිට ජීවිතේ කරුණ කියනවා ධර්මයෙන්ම කියනවා. නමුත් අපිට ඇහෙන්නේ නැහැ. ඒක වැරද්ද මොකද්ද? දැන් මම පුංචි උපමාවක් කියන්නම්කෝ. මේක කොයිතරම් දුරට ගැලපේද දන්නේ නැහැ. පොඩි උපමාවක්. මේක සමහර වෙලට ඔබ අහපු උපමාවක් වෙන්න පුළුවන්. ඒක මෙන්න මේ වගේ කාරණයක්. හිතන්න මේ මෙන්න මේ වගේ ඉස්සර අපිට මතකයි නේද ට්‍රැක්ටර වගේ අපිට ට්‍රැක්ටරයක් තියෙනවා. ඔය ට්‍රැක්ටරේ දැන් අපිට ස්ටාර්ට් කරගන්න ඕන. අපිට ඒ ට්‍රැක්ටරය ඒකේ මට විද්‍යාත්මක කාරණා තේරෙන්නේ නැහැ. මම උපමාවක් අලු ගොරෝසු එකක් ඔබට මේකට මට උදව් වෙන්න පුළුවන්. අපිට මේ හොඳ තෙල් වැඩ කරන්නත් ඕන. හොඳ එන්ජින් එකක් තියෙන්නත් ඕන. හොඳ මැෂින් එකක්. ඒක මැෂින් එක හොඳ වෙන්නත් ඕන. මැෂින් එක හොඳ වුණාට ට්‍රැක්ටරයම ස්ටාර්ට් කරගන්න බෑ. ඒකට එළියෙන් කෙනෙක් ඉන්න ඕන නේ. එළියෙන් කෙනෙක් ඉන්න ඕන. එළියෙන් ඉන්න කෙනා මොකද කරන්නේ? එයා අර යකඩ හැන්ඩල් එකක් තියනවා. ආන්න ඒක දාලා කරකවල අරක ස්ටාර්ට් වෙනවත් එක්කම තියාගන්නේ නැහැ. ඒක ඇදලා ගන්නවා මෙහාට. ඔන්න පොඩි රළු උපමාවක් කිව්වේ. දැන් මේක වැඩ කරන්න නම් මහත්මයා මොකද්ද වෙන්න ඕන? ට්‍රැක්ටරේ වැඩ කරන ට්‍රැක්ටරයක් වෙන්නත් ඕන. ට්‍රැක්ටරය වැඩ කරන්නේ නැත්තම් ඒක ස්ටාර්ට් එළියේ ඉන්න කෙනා කොච්චර උත්සාහ ගත්තත් ඒක වැඩ කරන්නේ නැත්තම් තෙල් දාලා නැත්තම් කොහෙන් හරි කෑලි අඩුයි නම් එහෙම නැත්තම් කෑලි කැඩිලා නම් එහෙම නැත්තම් අක්‍රියයි තෙල් දේවත් අක්‍රිය නම් අපිටම තෙල් දාලා ඊට පස්සේ වැඩ කරන කෑලි අඩුයි නම් ඒක වැඩ කරන්නේ. ඒතකොට මේ යන්ත්‍රය හොඳ සුපිරි යන්ත්‍රයක් වෙන්න ඕනේ වැඩ කරන්න පුළුවන්. හැබැයි යන්ත්‍රය වැඩ කරාට එයාට තනින් ඒක උපද්දව ගන්න බෑ. හොඳ මෝටරයක් වෙන්න පුළුවන්. හොඳ යන්ත්‍රයක් වෙන්න පුළුවන්. හැබැයි එළියේ සහයෝගී තියෙන්න ඕන ඒක ස්ටාර්ට් කරගන්න. අපි හිතමු එළියෙන් සහයෝගය තියෙනවා කියලා. එළියෙන් ඉන්න කෙනා ජවය යොදන ශක්තිය යොදලා අරක ස්ටාර්ට් කරන්න හදනවා අර හැන්ඩල් එකකින් දැඩි ආයාසයකින්. හැබැයි එයා කොච්චර උත්සාහ ගත්තත් මෝටරේ වැඩ නැත්නම් යන්ත්‍රයේ වැඩ කරන්නේ නැත්නම් ඒත් බෑ. ඔන්න මහත්මයා ඔන්න ඔය දෙකම ඕන. යන්ත්‍රය හොඳට තියෙන්නත් ඕන, එළියෙන් සහයෝගය තියෙන්නත් ඕන. යන්ත්‍රය පණ ගැන්නෙනකොටම මොකද කරන්නේ? අරයා අර හැන්ඩල් එක ඇදලා ගන්නවා. මොකද එයාට එතකොට තනියෙන් දුවන්න පුළුවන්, ස්ටාර්ට් කරගන්න පුළුවන්, පරප්‍රත්‍ය රහිත වෙනවා. අන්න ඒ වගේ මහත්මය අපිට අපේ ජීවිතේ හැබැයි අත්දැකීමක් ඔස්සේ, සත්‍යතම වූ අත්දැකීමක් ඔස්සේ අපි හිතන ගතිය අවංකවම ඒ කියන්නේ පටිච්ච සමුප්පාද කෑලි අපේ පැත්තට ගලප ගන්න යන්නේ නැතුව, ධාතු ආයතන වගේ දේවල් එහෙම ගලප ගන්න යන්නේ නැතුව, නාම රූප නිසා මෙන්න මෙහෙම වෙනවා, විඥානය නිසා මෙන්න මෙහෙම වෙනවා. එතකොට ඒක එතකොට මේ දැනුමකින් වැහෙනවා. ඒක හැබැයි ප්‍රകൃතිය නෙවෙයි, සත්‍යවාදී නේ, ගලප ගන්නවා. ඇත්තරම මේ එයා ජීවිතයේ ඇත්තරම යෙදෙන, දැන් අපි අර ප්‍රායෝගික සාරණයක් ගත්තේ මේ අඳුන ගන්නවා කියන එක. දැන් අඳුන ගන්න එකට අපි කොයිතරම් අඳුන ගන්නවා කියන එක විමසන්නේ නැතුව අපි මේක උපමාවක්ද, උපමාවක් දැන් එක කියන්නේ අඳුන ගැනීම මිරිඟුවක්ද, මිරිඟුවක් වගේද නේද? එහෙම කිය එක එක දැනුමක් නේ අපි හදත්ත කාරණය. හැබැයි ඇත්තටම ඒක අපි හිතුවේ නැතුව අඳුන ගන්නවා කියන කාරණය අපි අපේ ජීවිතේ පැත්තෙන් හොයන්නේ නැතුව අරක වගේ කිව්වත්, මිරිඟුව කිව්වත්, මිරිඟුව වගේ කිව්වත්, කොහොම කිව්වත් දැන් බුදුරජාණන් වහන්සේ මායූපමංච විඥාන මේ පැහැදිලි කරලා තියෙන මේ සංස්කාරය මරිචික උපමා සංඥා හඳුනා ගැනීම මිරිඟුවකට උපමාවක් කියලා. ඒ කියන්නේ හඳුනා ගැනීමම මිරිඟුවක් කියන කාරණාත් එක්ක අපි ඒව පැත්තකින් තියමු. ඒව බාහිරින් එන කාරණානේ, දැනුමනේ, එළියෙන් එන සුතයනේ. අර එළියෙන් කියන කාරණේ ඇහෙන්න නම්, ඒ කියන්නේ අර ට්‍රැක්ටරය බල ගන්න ස්ටාර්ට් කරන්න නම්, එළියේ සහයෝගය ඉන්න නම් මේ පැත්තේ වැඩ කරන්න ඕන. මහත්මයා මම මගේ පැත්තේ හඳුනා ගැනීම හරියට කරලා තියෙනවා නම්, හඳුනා ගැනීම හරියට හොයලා තියෙනවා නම්, වැඩ කරන මෝටරයක් නම්, ඇත්තටම එළියෙන් අරක ඇහෙනකොට එයා ඒක ස්ටාර්ට් වෙන්න ඕන. ස්ටාර්ට් නොවෙනව නම් ප්‍රශ්නේ මගේ පැත්තේ මොකක් හරි, එක්ක මං ගලපගෙන මම එක්ක එහෙනම් හරියට හිතලා නැහැ. ඉතින් ඒක හරියටම නොවුනනම්, හරියටම වුණානම් අර සුසුසති කියන සූත්‍රයක් තියෙනවනේ, ධර්මයක් ඇහෙනවා. හැබැයි ඇහෙන්නේ නැහැ. ඇයි ඇහෙන්නේ නැත්තේ? ඇයි ඇහෙන්නේ නැත්තේ? ඇයි ඇහෙන්නේ නැත්තේ? ඇහෙන්නේ නැත්. එළියෙන් ධර්මයක් ඇහෙනවා. ඇහි සත්‍යතම දහමක් කල්යාණ මිත්‍රෙන් ඇත්තක් කියනවා. ඇයි එළියෙන් ජවය දාලා ස්ටාර්ට් කරන්න හදනවා? හැබැයි ස්ටාර්ට් වෙන්නේ නැහැ. එහෙනම් මහත්මයා මම මගේ ජීවිතේ පැත්තෙන් මගේ අර හරියටම අසරණ වීම වෙලා නැහැ. අසරණ වීම හරියටම වුණා නම් පින්වත් මහත්මයා එළියෙන් අරෙන් දෙනකොටම බලන්න අර බාහියල දැන් අපි දැක්කොත් දැක්ක විතරයි කියලා කියනවා. ඕක දැන් අපි ඕක බාහියල ලෝකයක් කෙනයි හිටියේ. ඕක අපි මේ පැත්තට ගන්න හදනවා. බලන්න බාහිය කොච්චර එයාගේ ජීවිතේ පැත්තේ එයා කොච්චර අසරණ වෙලා හිටියද. එයාගේ දැන් අපි ගන්න අර එළියෙන් බුදුරජාණන් වහන්සේ කියපු වචනනේ, ඒක ගන්න මෙයාගේ ධාරිතාව කොච්චරද කියලා බලන්න ඕන. එයාගේ හැකියාව, එයා කොච්චර ජීවිතය ගැන හිතන්නේද, එයා ගව් ගානක් පයින් ගියේ ඇයි කියලා බලන්න ඕන. එයා ජීවිතේ එච්චර අසරණ වෙලා දිත්තේ දිත්ත මත්තන් කියනකොට ඒක එහෙමයි උනේ. අනිත් එක දැන් ඔය අනිත් කාරණේ තමයි අපේ මහත්මයා සංඥාව මාරිච් උපමා සංඥා කියන කාරණය පින්දුකම කියන සූත්‍රයේ මහත්මයා තියෙන්නේ. එතකොට පේන පින්දුකම සූත්‍රයේ එතන ඔය අපි අග කැලණේ සූත්‍රය අරගෙන තියෙන්නේ. මේ පේන පින්දුකම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා දැන් අපි මෙන්න මේ වගේ කාරණයක්. දැන් සංඥාව ගැන කියද්දී සංඥාව ගැන කියද්දි සේයතාවේ වික්කවේ ගිම්හානම් පච්චිමේ මාසේ තිතේ මජ්ජන්තිකේ කාලේ මරීච් පන්දති. බලන්න එතනදි කියන ගිම්හාන කාලයේදී ඇතිවෙනවලු මරීච් කියන්නේ මේ මිරිඟුවා. තමේනම් චක්කුමා පුරිසෝ. අන්න ඒක චක්කුමා පුරිසෝ. ඇහැ චක්කුමා පුරිසෝ. ඇස් තියෙන කෙනෙක් දකිනවලු නිජ්ජායේ. පස්සේ ඊය දකිනව නම් නිජ්ජායේ නම් වැටහීමකට පත් වෙනව නම් යෝනිසෝ උපපරික්ඛේය. එක අරුණටම යමු වෙලා උපපරීක්ෂණය කරද්දි තස්සතන් පස්සතෝ. ඔහු ඒක දකිද්දී නිජ්ජායිතෝ වැටහීමකට පත් වෙද්දි යෝනිසෝ උපපරික්ඛේය. එක අරුණ හා එකම උපපරීක්ෂණය කරන්නේ රිත්තකඤ්ඤය කායේ රිත්තකංචේ සේවකායේ. එයාට කිස්සුවක් කියලාම වැටහෙනවලු. තුච්චකන් තුච්චයි කියලා වැටහෙනවා. අසාරයි හරයක් නැහැ කියලා වැටහෙනවා කියලා කියනවා. අන්න ඒ වගේ තමයි ඒවමේ කෝබික්කෝයි මහණියන්. ඒ වගේ තමයි සංඥාව. මෙන්න මේ හඳුනා ගැනීම කියන කාරණයක් අන්න අර වගේ එයාගේ පැත්තෙන් ඇස් ඇති චක්කුමා පුරිසෝ. එයාගේ පැත්තෙන් එයා උපපරි යෝනිසෝ උපපරීක්ෂණය කරලා තියෙන්න ඕන. පස්සේ දැකීමක් කිස්මතු වෙන්න ඕන. නිජ්ජායේ වැටීමක් කිස්මතු වෙන්න ඕන. අන්න එහෙම වුණොත් තමයි කිංහිසියා භික්කවේ මේක. ඊට පස්සේ ඊට කිංහිසියා භික්කවේ සංඥායි සාරෝ. සංඥාවේ හරයක් නැතිකම ඉස්මතු වෙන්නේ එයාගේ පැත්තේ කාරණාවකුත් එක්ක. එහෙම නැතුව අපේ පින්වත් මහත්මයා බාහිරින් මේ මිරිඟුව හඳුනා ගැනීම මිරිඟුවක් කියලා මේ කියන්නේ බාහිරින් ඇහුණු පමණින්, ඒ කියන්නේ එළියෙන් ස්ටාර්ට් කරාට ස්ටාර්ට් වෙන්නේ මේ පැත්තේ සක්‍රියව මේ ඒ යන්ත්‍රය වැඩ කරන්නේ නැත්නම් අපේ පැත්තේ හිතීම ඉස්මතු වෙන්නේ නැත්නම් කවදාවත් මේක පණ ගන්න බැරි වෙනවා. එහෙම පණ කල්යාණ මිත්‍රයා බුද්ධ කියන්නේ සත්‍ය බුද්ධ වචනයම ඉස්මතු කරලා දෙනවා වෙන්න පුළුවන්.
ඔතන මේ ස්වාමීන් වහන්සේ සමා වෙන්න දැන් කල්යාණ මිත්‍රයා කියද්දී ඇත්තටම මේ අර බුද්ධ සංඥාවක් කියනවනේ. ඔතන කල්යාණ ධර්ම කිව්වොත් හරිද? කල්යාණ ධර්ම කිව්වොත් අපිට ගොඩක් මේ පාසු රේස් ස්වාමීන් වහන්සේ. නැත්තම් අර කල්යාණ මිත්‍රයා කියද්දී පුද්ගලෙක් ආරෝපණය වෙලා ඊට පස්සේ අර එහෙම දෙයක් අපේ මේ මානසිකාරය යන නිසා කල්යාණ ධර්ම කිව්වොත් හරිද? මිත්‍රයා වෙනවට ස්වාමීන් වහන්සේ.
මහත්මයා කල්යාණ බුදුආගිය තුන්වහන්සේ පෙන්නනේම කල්යාණ මිත්‍රතාව. කල්යාණ කියන්නේ මම මෙහෙම හෙවොතින් ඔබතුමාට මේ පෑනක් ඕන නේද ලියන්න මොනවහරි?
ඔව්.
ඇත්තටම අපිට පෑනින් වැඩක් නැහැ නේ, ලිවීම නේද ඌමනා නේද?
ඔව්.
හැබැයි මම ඔබතුමාගෙන් අහනවා පෑනක් නැතුව ලිවීම කරන්න පුළුවන්?
ඔද පෑනක් නැතුව මේ ලිවීමක් කරන්න බෑ ස්වාමීන් වහන්සේ.
යන්න ඒ වගේ තමයි සත්‍ය ඉස්මතු කරන පුජ්‍යණයෙක් අවශ්‍යයි. අපිට ඇත්තටම ලියා ගන්න තමයි ඕන. හැබැයි ලියා ගන්න බෑ පෑන නැතුව. හැබැයි පෑන කියන්නේ ලියනවා නෙමෙයි.
ඔව් ස්වාමීන් වහන්සේ. ඔව් එතන හරි. ඔව්. ඒ ස්වභාවයක් තියෙනවා නේද ස්වාමීන් වහන්සේ?
අපිට මු කල්යාණ මිත්‍රයා කියන පුජ්‍යලයක් නැත්තම් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ පැවිදි එදා ශ්‍රද්ධා මේ කියන්නේ ජීවිතයේ ඇත්තටම ජීවිතය ගැන හොයලා ආශ්‍රණය වෙලා එයාගේ ලෝකේ කිසිම දෙයක් පිළිසරණක් නැතුව පැවිදි වෙච්ච භික්ෂුවට මේ මුලින්ම කියනවා අවුරුදු 10ක් ඉන්න කියලා ආචාර්ය උපාධ්‍යයන් වහන්සේ ළඟ. ඊට පස්සේ අවුරුදු 5ක් ඉන්න කියලා කියනවා ආචාර්ය උපාධ්‍යවත කියලා වෙනමම තියෙන විනය පිටකේ කොටස. ඒකට ඒ ගුරුවරයා ගාව ඉන්න කියනවා අවුරුදු 5ක් කවුද? වික්තෝ ප්‍රතිබලෝ භික්ඛෝ. වික්ත ප්‍රතිබල භික්ෂුවක් ඉන්න කියලා කියනවා අදුම නිස සමාදන් වෙන අවුරුදු 5ක්. ඇයි එච්චර කාලයක් එහෙම කියන්නේ?
ඇයි
කවුරුත් නේ බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරන්නේ. ඒ කියන්නේ එයාට එයාගේ අර ගුරුවරයා යටතේ ඉන්නකොට එයාට එයාගේ ලෝකයේ ආවේනිකත්වයක් නෑ. එයාට එයාගේ ලෝකේ ආවේනිකත්වයක් නැහැ. ඒ කියන්නේ උත්තමයේ ගාට අර බලන්න මහත්මයා මොකද්ද මේ?
නෑ ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් ඔය හැමපැත්තකම දැන් පේන්නේ මේ දිත්‍යක් බිහිවෙන්නේ නැතුව. ඒ කියන්නේ දැන් දෙපැත්තක් දැන් දෙපැත්තක් බිහිවෙන්නේ නැතුව ක්‍රියාවක් ඇත්තම හම්බෙන්නේ නැහනේ. දැන් ඔය හැම උපමාවකම මේ පෙන්නුම් කරලා තියෙන මට පේන එක දැන් ඔය දැන් මේ ඒ කියන්නේ දැන් අර බුදුරජාණන් වහන්සේ වුණත් දෙපැත්තක් පෙන්නුවේ දැන් ක්‍රියාවක් ඇත්තම බිහිවෙන්නේ දෙපැත්තක් තිබුණොත් නේ ස්වාමීන් වහන්සේ. අන්න එතන පොඩ්ඩක් අපි බලමුද නේ ප්‍රැක්ටිකලි.
ක්‍රියාවක් මට ප්‍රශ්නේ පැහැදිලි මට ටිකක් නෑ.
ඒක ස්වාමීන් වහන්සේ දැන් ක්‍රියාවක් බිහිවෙන්න දෙපැත්තක් තියෙන්න ඕනේ. දිට්ඨියක් දැන් අන්ත දෙකකින් තොරව ක්‍රියාවක් පනවන්න බෑනේ ස්වාමීන් වහන්සේ.
ක්‍රියාවක් පනවන්න බෑ අන්ත දෙකකින් තොරව ක්‍රියාවක්. ක්‍රියාවක් කියන දෙයක් අපි දැන් ඔබතුමා ප්‍රායෝගිකව කතා කරන නිසා දැන් අපි අපි කියන්නේ අඳුන ගන්නවා කියලා කියමු. අඳුන ගන්නවා කියන්නේ ක්‍රියාවක් නේද? අඳුන ගන්නවා කියන්නේ අඳුන ගන්නවා කියන්නේ ක්‍රියාවක් නේ. ඉතින් ඒ ක්‍රියාව කියන්නේ මොකක්ද කියලා මේ විමසීම තමයි අතරම කරන්න ඕන මහත්මයා.
ගරු ස්වාමී ක්‍රියාවකට අන්ත නේද?
මොකද්ද?
ගරු ස්වාමීන් වහන්සේ මේ ක්‍රියාවකට අන්ත නැහැ නේද?
අපි මහත්මයා මේ එක එක විමසීමක් එක්ක තමයි ඉස්මතු වෙනවා ක්‍රියාවකට අන්තතිය. දැන් මෙහෙම කියමු, දැන් ක්‍රියාවක් කියලා අපි හිම නිගමනයකට එන්න හොඳ නැහැ. අපි හිතමු දැන් පේනවා කියලා, අපි හිතමු කනවා කියලා. බත් වලින් තොරව කනවා කතා කරන්න පුළුවන්ද?